මේ SBS ගුවන්විදුලියේ පොඩ්කාස්ට් විකාශයයි. ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබට අවශ්‍ය තොරතුරු සිදුවීම් සහ කතාංග සිංහල භාෂාවෙන්.
ඔස්ට්‍රේලියාව තුළ භාෂාවන් 300ක් පමණ කතා කරන ජනතාව සිටින බවටයි වාර්තා වන්නේ. එනිසාම ඔස්ට්‍රේලියාව ලෝකයේ බහුසංස්කෘතිකත්වයේ අති නිතාම ඉහළින් සිටින රටක් ලෙසට හඳුන්වන්නට පුළුවන්. නමුත් ඔස්ට්‍රේලියාව තුළ ඉංග්‍රීසි භාෂාව පමණක් ඉගෙනගෙන ප්‍රමාණවත් යන මානසිකත්වයක් ඇති බැවින් විදේශීය භාෂා අධ්‍යාපනයේ බිඳ වැටීමක් සිදු විය හැකි බවටත් වාර්තා වෙනවා. ඒ නිසා බහුසංස්කෘතික පවුල් තුළ දරුවන්ට ඉංග්‍රීසි පමණක් කතා කළ හැකි කොට්ටාශයක් බවටත් ඔස්ට්‍රේලියානු ජාතිකයන් වෙනත් භාෂාවක් ඉගෙනීමට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවන අවස්ථාවද දක්නට ලැබෙනවා. අද SBS සිංහල වෙතින් ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඔබට ලබා දෙනත් සැලතුලින් අපි තොරතුරු ගෙනෙන්නේ ඔස්ට්‍රේලියාව තුළ වෙනත් භාෂාවක් ඉගෙනීමේ ඇති වැදගත්කම පිළිබඳව. බහුසංස්කෘතික ඔස්ට්‍රේලියාවේ මේ වසරේ මාර්තු මාස ඔස්ට්‍රේලියානු සංඛ්‍යාන කාර්යංශයේ දත්ත අනුව ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 28%ක්ම විදේශයකදී උපත ලදාය. 1960දී 12 වසර සිසුන්ගෙන් 40%ක් භාෂා අධ්‍යාපනය ලැබුවත් එම සංඛ්‍යාව දැන් ඉතාමත් අඩු වී තිබෙනවා. ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ භාෂා සහ මානව විද්‍යා පිළිබඳ ආචාර්ය ජුලියන් බෝට්ග පවසන්නේ ඔස්ට්‍රේලියාව තුළ සුදු ජාතික ඇංග්ලෝ සංස්කෘතිය ප්‍රමුඛත්වයක් ගන්නා නිසා සංක්‍රමණිකයන් තම මව භාෂාව අතහැර ඔවුන්ගේ දරුවන්ට ඉංග්‍රීසි කතාව කිරීමට පොළඹවන බව.
I think the problem is that the predominant culture in Australia is an Anglo culture. It is a white culture and they speak English, Australian English. So there has been a certain disregard towards other languages and a demand as well for these immigrants to adapt to English and learn English. And also there has been a decision I think on the side of immigrants to abandon their own languages and only speak English with their children, so that contributes to it as well.
World CIA fact book ග්‍රන්ථයට අනුව ලෝකයෙන් ඉංග්‍රීසි මව භාෂාව ලෙස කතා කරන්නේ 4%ක් පමණ ප්‍රමාණයක්. එයින් පෙනෙන්නේ අපි නොසිතුවත් ඇත්තටම ලෝක ජනගහනයෙන් වැඩිපුර කතා කරන්නේ ඉංග්‍රීසි නොවන භාෂාවන්. ආචාර්ය බෝඩ්ක පවසන්නේ වෙනත් භාෂාවක් ඉගෙනීමෙන් ඔස්ට්‍රේලියානුවන්ට වාසියත් වන බව, විශේෂයෙන්ම සංස්කෘතිකමය වශයෙන් ඔවුන්ට දොරටු විවරවන බව.
That is simply a window to another culture, a window to another way of thinking, and they need to be able to adapt to other ways of thinking as we are becoming increasingly globalized.
එසේම භාෂා දෙකක් කතා කිරීමේ හැකියාව තිබෙන පුද්ගලයන්ට ඩිමෙන්ෂියා රෝගයේ වැළඳීම වසර 4 හමාරකින් පමණ කල් දමාගත හැකි බවටද වාර්තා වෙනවා. ඒ United States Journal of Neurology නම් සංග්‍රහයේ පළු පර්යේෂණ වාර්තාවක් ඇසුරෙන්. ආචාර්ය බෝඩ්ග පවසන්නේ භාෂා දෙකක් කතා කළ හැකි පුද්ගලයන්ගේ ස්නායු විද්‍යාත්මකව සලකා බැලු විට මොළයට අලුත් දේ ඉගෙනීමට හැකියවීම පහසු කරන බව.
From a neurological perspective, there's also some evidence that being bilingual actually increases the plasticity of the brain, and with that it makes it also easier for individuals to be more flexible in adapting to new learning tasks and new challenges, and this is basically also what we need nowadays in today's demanding world.
වසර 2011 ජනසංගණනයේදී හෙළුවූ ආකාරයට වයස අවුරුදු 5ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 19%ක් ඉංග්‍රීසි නොවන භාෂාවක් ගෙදරදී කතා කරන බවට හෙළුණා. ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සුසානා අයිසන් ක්ලාස් මව භාෂා, දෙවැනි භාෂා සහ බහු භාෂාවන් පිළිබඳ විශේෂඥවරියක්. ඇය පවසන්නේ දුවි භාෂා දරුවන් පාසල් යාම ආරම්භ කළ පසු පාසලේදී ඉංග්‍රීසි භාෂාව භාවිතය වැඩි නිසා එම භාෂාවන් හැකියාව අඩුවන බවයි. ආදිවාසී භාෂා හැරුණුකොට භාෂා 300ක් කතා කරන ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කරන දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන බවත්, සැබෑ ලෙස ද්වි භාෂා කතා කළ හැකි සහ කතා කළ යුතු සිසුන්ටත් එම සුළුතර භාෂාව අහිමි වන බවත් ඇය පවසනවා.
We have about 300 languages spoken in Australia, and this is not counting Aboriginal languages. Then we have monolinguals coming to university, and we expect them in 3 years to become fluent in a language. And on the other hand, the children who could be the true bilinguals in the country end up losing the minority language unless the parents maintain the language at home.
ඔස්ට්‍රේලියානු අධ්‍යාපන පර්යේෂණ කවුන්සිලයේ විසින් සිදු කරන ලද අධ්‍යයනකින් හෙළි වී තිබෙන්නේ ප්‍රාථමික සිසුන් භාෂාව පිළිබඳව සතියකට මිනිත්තු 35ක් හෝ 60ක් පමණ කාලයක අධ්‍යාපනයක් ලබන බව. මේ වසර 7කට පැය 200ක් වන බවත්, ඉංග්‍රීසි කතා කරන පුද්ගලයෙකුට ප්‍රංශ හෝ ස්පාඤ්ඤ භාෂාව පිළිබඳ හොඳ හැකියාවක් ලැබීමට පැය 600ක්වත් අවශ්‍ය බවත් වාර්තා වෙනවා. එසේම ආසියානු භාෂාවන කොරියානු සහ චීන භාෂාවන් ඉගෙන ගැනීමට පැය 2200ක්වත් අවශ්‍ය වන බවටයි ඇමරිකානු ෆොරින් සර්විස් ඉන්ස්ටිටියුට් ආයතනය පවසන්නේ. ආචාර්ය සුසානා අයිසන් ක්ලාස් පවසන්නේ ඔස්ට්‍රේලියානුවන් භාෂා අධ්‍යාපනය වෙනුවෙන් පැයකට වඩා වැඩි කාලයක් අවම වශයෙන් සතියකට පැය 3-4ක්වත් භාෂා වෙනුවෙන් වැය කළ යුතු බවයි.
One hour is nothing. We come from other countries and we know how difficult it is to achieve a good level of proficiency. If there was a good commitment and the children were taught languages, let's say 3-4 hours a week, this would start making a difference.
James Cook විශ්වවිද්‍යාලයේ ප්‍රංශ සහ ජර්මන් භාෂාවන් ඉගෙන ගන්න Matthew Timms මකායිහි උපත ලැබුවෙක්. ඔහු අවසන්නේ වෙනත් භාෂා හැදෑරීම නිසා ඔහුගේ උපාධියේ අවසන් වසර යුරෝපයේ හැදෑරීමට ඔහුට අවස්ථාව ලැබුණු බව. එසේම Matthew විශ්වවිද්‍යාලයේ තරුණ භාෂා තානාපතිවරයෙකු ලෙස Townsville සහ උතුරු Queensland ප්‍රදේශවල භාෂා ඉගෙනීම ප්‍රචාරණයටත් හවුල් වෙනවා. ඔහු පවසන්නේ පින්ලන්තයේ වැනි රටවල වෙනත් භාෂා හතරක් ඉගෙනීම අනිවාර්ය වුවත් ඔස්ට්‍රේලියාවේ දරුවන් 8 ශ්‍රේණියෙන් පසුව භාෂා ඉගෙනීමට උනන්දු කිරීමක් සිදු නොවන බව. ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයට අයත් රටවලින් ඔස්ට්‍රේලියාව භාෂා අධ්‍යාපනය අතින් පිටුපසින් සිටින බවත් ඔහු පවසනවා.
In Finland, for example, it's mandatory to learn Finnish, Swedish, English, and a fourth language of their own choice. So there's that extra push to learn languages, and they're also exposed to a lot of languages around them. So there's that extra push from the schools. It's a little different in Australia. It's not pushed as hard, and students are able to stop learning languages other than English after year 8.
ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව වසර 2013-2014 දී ඔස්ට්‍රේලියාවේ අපනයන වලින් 83%ක්ම ආසියාව වෙතයි සිදු වුණේ. මෙසේ ඔස්ට්‍රේලියාව ආසියාව සමග ළඟින් කටයුතු කළත් ආසියානු භාෂා ඉගෙන ගන්නා සිසුන් ඉතා අඩුයි. ග්‍රැටන් ඉන්ස්ටිටියුටේ 2011 වාර්තාවකින් හෙළිව තිබෙන්නේ 12 වසර සිසුන්ගෙන් 6%ක් පමණක් ආසියානු භාෂාව ඉගෙන ගන්න බව. නිව් සවුත් වේල්ස් වසර 2005 දී HSC විභාගය සඳහා 1,524ක් සිසුන් චීන භාෂාව හැදෑරුවත් එයින් වසර 10කට පසු 12 වසර සිසුන් 12,000කින් වැඩි වුවත් චීන භාෂාව ඉගෙන ගන්නේ සිසුන් 832ක් වැනි අඩු ප්‍රමාණයක්. ආචාර්ය අයිසන් ක්ලාස් පවසන්නේ මෙයින් පෙනෙන්නේ ඔස්ට්‍රේලියාව කලාපීය රටවල් සමග සම්බන්ධතා පැවැත්වීමේදී පසුපස සිටින බව. විශේෂයෙන්ම ආසියානු සංස්කෘතිය සහ භාෂා පිළිබඳ දැනුමක් ඇති තරමින් එවන් අවශ්‍යතාවලට යොදා ගැනීමට හැකියාවක් ඇති බවත් මෙම භාෂා භාවිතය නොමැති වුණොත් දරුවන් සහ දෙමාපියන් අතරත් දෙමාපියන්ගේ දෙමාපියන් සමගත් දරුවන්ගේ බැඳීම් අඩුවී යා හැකි බවයි ඇය පවසන්නේ.
Australia's position in Asia and the need to trade internationally necessitates that people will speak other languages, not only English. So these are the kids who can be the true experts in languages, and not only in the language but also in the culture. And on the other hand, Australia is a country of migration. We have so many different communities here. We do need to keep the languages, because otherwise we create a disconnect between the younger generation and the parents or the grandparents.
එසේම බොහෝ ආසියානු දරුවන්ට මව භාෂා කතා කළ හැකිවුවත් රචනය සහ කියවීම අපහසු බැවින් එවන් හැකියාවන් අනාගත ව්‍යාපාරවලට වාසිදායක වී හැකි නිසා එම අධ්‍යාපනය වැඩි කළ යුතු බවත් ඇය පවසනවා.
For looking at the speakers of minority languages, these are the kids who could very well benefit from literacy practices, for example, being introduced in schools. For example, many kids speak Asian languages, but they don't develop writing and reading abilities in these languages. And if they don't develop the ability to read, it's difficult to get to a very good level of proficiency where they can use their languages for business purposes later on.
මෙම තත්ත්වයේ හේතුවෙන් මධ්‍යම රජයේද 12 වසර සිසුන්ගෙන් 40%ක් මේ දශකයේ අවසන් වන විට විදේශීය භාෂාවක් ඉගෙන ගත යුතු බවට ඉලක්කයක් ඉදිරිපත් කරලා තිබෙනවා. රජයේ බලාපොරොත්තු වන්නේ අරාබි, චීන, ඉන්දුනීසියානු, ප්‍රංශ සහ ජපන් භාෂා ප්‍රාථමික සිසුන්ට Early Learning Languages Australia හෙවත් ELA නම් වැඩසටහන තුළින් හඳුන්වා දීමට. ELA වැඩසටහනට ජාතික වශයෙන් ලබන වසරේ සිට ඩොලර් මිලියන 5.9ක් වෙනකොට තිබෙනවා. ඇප් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය මෙහිදී සිදුවෙනවා. ආචාර්ය අයිසන් ක්ලාස් පවසන්නේ කුඩා දරුවන් ගේම්ස් වලට උනන්දු බැවින් විනෝදයේ සමගින් ඉගෙනීමට එය පහසු වුවත් ගේම්ස් වල ඇති තරඟකාරී බව මත මිනිස් අතර සම්බන්ධතා ඉවත්වීම සිදු නොකළ යුතු බව. බොහෝ විට දරුවන් කෙනෙකු අසන ප්‍රශ්නවලට පිළිතුරු දී භාෂා ඉගෙන ගන්න බවයි ඇය පවසන්නේ.
Children do get very excited about games. So games are very interesting because they can develop linguistic skills, but at the same time children are having fun, they're focused on the outcome of the game, on winning, they're usually competitive, so they want to feel that they are beating someone else, but nothing replaces human interaction. So app games are great tools, but they have to supplement, not substitute human interaction. Because children really learn from being talked to, and answering to other people.
Scott Wallace yanu Loop School nam China bhasha app ekehi nirmathru varaya. එය ප්‍රාථමික පන්තිවල දරුවන් වෙනුවෙන් වූ ඇප් එකක්. ඔහු රජයේ එළා වැඩසටහනට සහයෝගය දැක්වුවත් සෑම වයසක දරුවන්ටම එකම ඇප් එකක් සරලනවාද යන්න ගැටලුවක් බව පවසනවා. විශේෂයෙන්ම මැන්ඩරින් භාෂාවේ තානයන් ආදී යොදාගෙන ලූප් ස්කූල් ඇප් එක ගීත වෙනුවට තනු යොදාගෙන නිපද වූ බවත් මැන්ඩරින් වැනි භාෂාවන් ගීත යොදා ඉගෙනීමේදී ගැටලු මතුවී හැකි බවත් ඔහු පවසනවා.
Mandarin Chinese is unique in terms of its use of tones in the language. That's why for the Loop School app, we kind of aimed on rhythm rather than songs, because children learning Mandarin need to learn the tones, and learning Mandarin through songs can be good, but there's one problem in that the intonation and pitch changes in the melody of songs itself can actually interfere with learning the pitch and tone of Mandarin Chinese.
එසේම ආචාර්ය අයිසන් ක්ලාස් පවසන්නේ දරුවන්ට භාෂා ඉගැන්වීම සතියන්තයේ යන තවත් එක් පාසලක් බවට පත් නොකර විවිධ ක්‍රියාකාරකම් සහිත පරිසරයක් නිර්මාණය කරමින් කළ යුතු බවයි.
Do everything possible to keep the language going at home and maybe organize play groups so the kids can interact with other children in a very informal way, so it's not a punishment that here comes the weekend I have to go to yet another school and study Chinese. Maybe doing activities that are integrated but are seen as more fun.
SBS ආයතනයේ The Community Languages Australia ආයතනය හා එක්ව SBS National Languages Competition නමින් මේ භාෂාවන් වල උනන්දුව වැඩි කිරීම සඳහා තරඟයක්ද සංවිධානය කළා. ඔබට ඒ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන් www.sbs.com.au/nlc කියන වෙබ් අඩවියෙන්.
ඒ SBS ගුවන්විදුලියේ පොඩ්කාස්ට් විකාශයයි. ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේ ක්‍රියාවලියේදී ඔබට අවශ්‍ය කරන වැඩිදුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhalese.